ආයුබෝවන් දුවේ පුතේ, 10 ශ්‍රේණියේ භූගෝල විද්‍යා පාඩමක් අරගෙන අදත් මම රුහුණු ගුරු ගෙදරට ආවා. දකුණු පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත රුහුණු ගුරු ගෙදරට ආ මම දෙනියා අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර ගුරු උපදේශිකා බීවි රුක්මණී ගුරුතුමිය. හොඳයි දුවේ පුතේ, අපි මීට පෙර පාඩම්වලදී පෘථුවි පද්ධතිය සමන්විත වන උපපද්ධති තුනක් ගැන කතා කරා. දොළ පුතාලට මතක ඇති. ඒව තමයි ශිලා ගෝලය, වායු ගෝලය, ජල ගෝලය. එහෙනම් පෘථුවි ගෝලය සමන්විත වන පද්ධති හතරෙන් තවත් එක පද්ධතියක් තමයි අපට කතා කරන්න තියෙන්නේ. ඒ තමයි ජෛව ගෝලය. එහෙනම් දුවේ පුතේ, අපි මුලින්ම බලමු මේ ජෛව ගෝලය කියන්නේ මොකද්ද කියලා. ජෛව ගෝලය කියන්නේ පෘථුවියේ නිරන්තර ක්‍රියාකාරීත්වයකින් යුක්ත වූ සියලුම ශාක හා සත්ව විශේෂ වෙසෙන පරිසරය. හොඳයි, මම නැවත කියන්නම්කෝ ඔයාලට. ජෛව ගෝලය කියන්නේ පෘථුවියේ නිරන්තර ක්‍රියාකාරීත්වයකින් යුක්ත වූ සියලුම ශාක හා සත්ව විශේෂ වෙසෙන පරිසරය. මේ ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය රැඳිලා තියෙන්නේ වායු ගෝලය, ශිලා ගෝලය හා ජල ගෝලය යන පද්ධතිවල අන්තර් ක්‍රියාකාරීත්වයෙන්. දුවල පුතාලා පෙළ පොතේ 9 පිටුවේ 1-8 රූපය බැලුවොත් මේ පද්ධති හතරේ අන්තර් ක්‍රියාකාරීත්වය හඳුනගන්න පහසුවෙන් පුළුවන් වේවි. මේ රූපයට අනුව දුවේ පුතේ, වායු ගෝලයෙන් වායුවත්, ජල ගෝලයෙන් ජලයත්, ශිලා ගෝලයෙන් පොළවත් ලබාගෙන තමයි ජෛව ගෝලය සකස් වෙලා තියෙන්නේ. හොඳයි, එහෙනම් අපි බලමු මේ ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය සඳහා බලපාන සාධක මොනවද කියලා. ඉන් එකක් තමයි ජීවී සාධක, නැත්නම් ජෛව සාධක. මේ ජෛව සාධක නැත්නම් ජීවී සාධක අපට කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. හොඳයි, අපි බලමු ඒ මොනවද කියලා. ශාක, සතුන්, වියෝජකයන්. එතකොට මේ ජීවී සාධක තමයි පුතේ කොටස් තුනකට බෙදෙන්නේ, ශාක, සතුන් සහ වියෝජකයන් කියලා. එතකොට අනෙක් සාධකය තමයි අජෛව සාධක, නැත්නම් අජීවී සාධක. අජීවී සාධක ලෙස සූර්යාලෝකය, පස, ජලය, දේශගුණය දක්වන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ, මේ ජෛව හා අජෛව සාධක ඇසුරෙන් තමයි ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. දැන් මගේ තූල පුතාලා දන්නවා ජීවී සාධක මොනවද, අජීවී සාධක මොනවද කියලා. ජීවී සාධක කියන්නේ දුවේ පුතේ ශාක, සතුන් සහ වියෝජකයන්. අජෛව සාධක කියලා කියන්නේ පස, ජලය, දේශගුණය වගේ දේවල් දක්වන්න පුළුවන්. මේ ජෛව ගෝලයට ශිලා ගෝලයේ කොටසක්, වායු ගෝලයේ කොටසක් සහ ජල ගෝලයේ කොටසක් අයිති වෙනවා. එහෙනම් දුවේ පුතේ, අපි බලමු මේ ජෛව ගෝලයේ සීමාවන් මොනවද කියලා. වායු ගෝලයේ සීමාව මොකද්ද? ජල ගෝලයේ සීමාව මොකද්ද? වායු ගෝලයේ සීමාව මොකද්ද? ශිලා ගෝලයේ සීමාව මොකද්ද කියලා. හොඳයි, අපි මුලින්ම බලමු ශිලාගෝලයේ සීමාව මොකද්ද කියලා. ශිලාගෝලයේ සීමාව තමයි දුවේ පුතේ ශාකවල මුල් විහිදෙන හා පාංශු ජීවීන් වෙසෙන කොටස. නැත්තං මේ පොළොව තලේ ඉඳලා පස තුල මීටර් 2.5ක් පමණ වන කලාපය තමයි ශිලාගෝලයෙන් ජෛව ගෝලයට අයිති වෙන්නේ. ඒ වගේම ජලගෝලයේ සීමාව වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය හිරුවෙලිය ලැබෙන සාගර පතුල් සීමාව දක්වා කලාපය. වායුගෝලයේ සීමාව වෙන්නේ දුවේ පුතේ පක්ෂීන් පියාසර කරන සීමාව නැත්නම් පරිවර්තී ගෝලයේ මීටර් 5000ක් පමණ උසක් දක්වා කලාපය. හොඳයි, මගේ දූල පුතාලා එහෙනම් දැන් දන්නවා ජෛව ගෝලයේ සීමාවන් මොනවද කියලා. එතකොට ජෛව ගෝලයේ සීමාවන් ශිලා ගෝලයේ කොතෙක් දුරට විහිදෙනවද, ජල ගෝලයේ කොතෙක් දුරට විහිදෙනවද, වායු ගෝලයේ කොතෙක් දුරට විහිදෙනවද කියන එක මගේ දුවල පුතාලා දැන් දන්නවා. ඒ වගේම දුවේ පුතේ ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය සඳහා වායු ගෝලයෙන් වායුව, ජල ගෝලයෙන් ජලය, ශිලා ගෝලයෙන් භූමිය සහ පස සම්බන්ධ වෙනවා. මෙහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය මූලික වශයෙන් ලැබෙන්නේ සූර්යාගෙන්. එහෙනම් දුවේ පුතේ අපි දැන් බලමු මේ ජෛව ගෝලයෙන් ප්‍රයෝජන මොනවද කියලා. ජෛව ගෝලයේ ප්‍රයෝජන තමයි ඔන්න පළවෙනි ප්‍රයෝජනය මම කියනවා, සියලුම ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව ගෝලය මත. මොකද්ද දුවේ පුතේ? සියලුම ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව ගෝලය මත. එහෙනම් අපි ජෛව ගෝලය රැක ගන්න ඕන නේද? හොඳයි, ජෛව ගෝලයේ ශාක හා සත්ව ජීවීන් අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබෙනවා. ඒක නිසා ශාකවලින් තොරව සත්වයින්ටවත්, සත්වයින්ගෙන් තොරව ශාකවලටවත් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි දුවේ පුතේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය හට ගැනීමටත් ජෛව ගෝලය අවශ්‍ය වෙනවා. මොකද්ද මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මුල්වලින් ජලයත් වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවත් අරගෙන සූර්යාලෝකය ඇති විටදී ශාකපත්‍රවල ඇති හරිතප්‍රද වර්ණකය උපයෝගී කරගනිමින් ආහාර නිපදවීම. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය ආහාර, අතුරු ඵලය ඔක්සිජන් වායුව. ඒ වගේම තමයි දුවේ පුතේ මිනිසාගේ පැවැත්මට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් සැපයීමත් ජෛව ගෝලයේ ක්‍රියාවලිය. ඒ වගේම මිනිසා ඇතුළු ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය රසායනික චක්‍රවල පදනම මේ ජෛව ගෝලය. මොනවද මේ රසායනික චක්‍ර කියලා අපි බලමු. කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය, ඔක්සිජන් චක්‍රය. එතකොට එහෙනම් අපි ජෛව ගෝලයේ ප්‍රයෝජන ගොඩක් ගැන කතා කරා නේද දුවේ පුතේ? අපි නැවත බලමුද මේ ජෛව ගෝලයේ ප්‍රයෝජන මොනවද කියලා. සියලුම ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව ගෝලය මත. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය හට ගැනීමටත් ජෛව ගෝලය අවශ්‍යයි. ඒ වගේම තමයි මිනිසාගේ පැවැත්මට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් සපයන්නත් ජෛව ගෝලය. ඒ වගේම තමයි දුවේ පුතේ මිනිසා ඇතුළු ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය රසායනික චක්‍රවල පදනම වෙන්නේ ජෛව ගෝලය. එහෙනම් මගේ දුවල පුතාලට තේරෙනවා ඇති ජෛව ගෝලය මිනිසාට කොයිතරම් වැදගත් වෙනවද කියලා. එහෙනම් අපි මීළඟට සලකලා බලමු මේ ජෛව ගෝලයේ සමතුලිතතාව බිඳ වැටීමට බලපාන මිනිස් ක්‍රියාකාරකම් මොනවද කියලා, නැත්නම් මානව ක්‍රියාකාරකම් මොනවද කියලා. දුවේ පුතේ, අපි මීට කලින් කතා කරපු පෘථිවි ගෝලයේ උපපද්ධති විනාශ වීමට බලපාන මිනිස් ක්‍රියාකාරකම් ජෛව පද්ධතිය විනාශ වීමටත් බලපානවා. ශිලා ගෝලය, වායු ගෝලය හා ජල ගෝලය විනාශ වීමට බලපාන මානුෂ ක්‍රියාකාරකම් ජෛව ගෝලය විනාශ වීමටත් බලපානවා. මොකද මේ පද්ධති තුනේ අන්තර් ක්‍රියාකාරීත්වයෙන් තමයි ජෛව ගෝලය නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි, අපි බලමු ජෛව ගෝලයේ සමතුලිත බව බිඳ වැටීමට බලපාන මිනිස් ක්‍රියාකාරකම් මොනවද කියලා. කියන්නම්, ජෛව ගෝලයේ සමතුලිතතාව බිඳ වැටීමට බලපාන මිනිස් ක්‍රියාකාරකම් මොනවද කියලා. වනාන්තර විනාශ කිරීම. මේ වනාන්තර විනාශ කිරීමෙන් ජෛව පද්ධතිය විනාශ වෙනවා වගේම ජෛව පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අනෙකුත් උපපද්ධතිත් විනාශ වෙන්න පුළුවන්. ඊළඟට තමයි දුවේ පුතේ පොසිල ඉන්ධන දහනය. පොසිල ඉන්ධන දහනය. න්‍යෂ්ටික අත්හදා බැලීම්. න්‍යෂ්ටික අත්හදා බැලීම්. කැලිකසල අක්‍රමවත් ලෙස බැහැර කිරීම. කෘමිනාශක හා වල්නාශක භාවිතය. කෘමිනාශක හා වල්නාශක භාවිතය. අක්‍රමවත් භූමි පරිභෝග ක්‍රම. සම්පත් අධිපරිභෝජනය. ඒ වගේම තමයි දුවේ පුතේ කාර්මීකරණය, නාගරීකරණය, මේ ජෛව පද්ධතිය සමතුලිත බව බිඳ වැටෙන්න බලපානවා. ඒ වගේම දිරාපත් නොවන ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම, තෙත්බිම් විනාශ කිරීම, කොරල්පර විනාශ කිරීම, ඛනිජ සෑරීම කියන කාර්යයන්, මානව මානවයා විසින් කරන කාර්යයන් මේ ජෛව ගෝලයේ සමතුලිතතාව බිඳ වැටීමට බලපානවා. දැන් මගේ දුවල පුතාලට තේරෙනව ඇති මේ ජෛව ගෝලය මිනිසා ඇතුළු සත්වයින්ට, ශාකවලට කොයිතරම් වැදගත් වෙනවද කියලා. ජෛව ගෝලය විනාශ කරනවා කියන්නේ මිනිසා ඇතුළු සත්වයින්ගේ ජීවිතවලටත් ශාකවලටත් එය බලපානවා. මිනිසුන් ඇතුළු සත්ව හා ශාකවල පැවැත්ම රඳා පවතින්නේ ජෛව ගෝලය මත. එහෙනම් ජෛව ගෝලය ආරක්ෂා කර ගැනීම ඔබ අප සියලු දෙනාගේම, නැත්නම් මේ පෘථිවියේ ජීවත් වෙන සියලු සත්වයින්ගේම වගකීමක් වෙනවා. එහෙනම් දුවේ පුතේ, මේ ජෛව ගෝලයේ සමතුලිත බව බිඳ වැටීමට බලපානු ලබන මිනිස් ක්‍රියාකාරකම් හැකිතාක් අවම කරගනිමින් අපි සියලු දෙනාම කටයුතු කළ යුතු වෙනවා. දුවේ පුතේ, අද මම ඔයාලත් සමඟ කතා කරේ පෘථිවි පද්ධතියේ උපපද්ධතියක් වන ජෛව ගෝලය ගැන. මම මුලින්ම කතා කළා ජෛව ගෝලය කියන්නේ මොකද්ද කියලා. දැන් දුවල පුතාල හොඳින් මතක් කරගන්න ජෛව ගෝලය කියන්නේ මොකද්ද කියලා. ඒ වගේම මං ඊළඟට කතා කරා දුවේ පුතේ ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය සඳහා බලපාන සාධක පිළිබඳව. මං සාධක දෙකක් ගැන කතා කරා, ජීවී සාධක සහ අජීවී සාධක. ඒ වගේම තමයි දුවේ පුතේ ජෛව ගෝලයේ සීමාවන් පිළිබඳවත් මං ඔයාලට කිව්වා. සීමාවන් කිව්වහම වායු ගෝලයේ සීමාව, ජල ගෝලයේ සීමාව සහ ශිලා ගෝලයේ සීමාව. ඒ වගේම මම ඊළඟට කතා කරේ දුවේ පුතේ ජෛව ගෝලයේ ඇති ප්‍රයෝජන මොනවද කියලා. මගේ දුවල පුතාලා හොඳින් මතක් කරගන්න ජෛව ගෝලයේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා. අවසාන වශයෙන් ජෛව ගෝලයේ සමතුලිත බව බිඳවැටීමට බලපාන මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳවත් මම කතා කරා. මගේ දුවල පුතාලා මේ ජෛව ගෝලයේ සමතුලිත බව බිඳවැටීමට බලපාන මිනිස් ක්‍රියාකාරකම් ගැන හොඳින් හොයලා බලන්න. හොයලා බලලා ඒ පිළිබඳ හොඳින් දැනුවත් වෙන්න. එහෙනම් දුවේ පුතේ, පාඩමත් එක්ක ඔයාලට දීලා තියෙන පැවරුම සම්පූර්ණ කරලා විෂයභාර ගුරුභවතා සමග සම්බන්ධ වෙලා තවදුරටත් අවශ්‍ය මඟ පෙන්වීම් ලබා ගන්න. ඒ වගේම තමයි දුවේ පුතේ පෘථුවි පද්ධතියේ උපපද්ධති පිළිබඳව අපෝස සාමාන්‍ය පෙළ විභාගයේ භූගෝල විද්‍යාව එක ප්‍රශ්න පත්‍රයේ නැත්නම් බහුවරණ ප්‍රශ්න පත්‍රයේ වගේම භූගෝල විද්‍යාව දෙක ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. මගේ දුවල පුතාලා පසුගිය ප්‍රශ්න පත්‍ර සොයාගෙන ඒවලට පිළිතුරු ලියන්න උත්සාහ කරන්න. අද පැවරුම විදියට මගේ දුවල පුතාලට ලබා දීලා තියෙනවා ප්‍රශ්න තුනක්. මම ඒ තුන සඳහන් කරන්නම් මගේ දුවල පුතාලට මතක් වෙන්න. ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන සාධක දෙක නම් කරන්න. දෙවනි කොටසින් අහන්නේ ජෛව ගෝලයේ සීමාවන් දක්වන්න. තුන්වෙනි කොටසින් ජෛව ගෝලයේ සමතුලිතතාව බිඳවැටීමට බලපාන මානව ක්‍රියාකාරකම් තුනක් සඳහන් කොට ඉන් එකකින් සිදුවන බලපෑම විස්තර කරන්න. දුවේ පුතේ, ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් තවත් දිනක හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ආයුබෝවන්.